හොඳයි සාදු නෝදයක් පවත්වන්න. කාරණික පින්වත්නි, අපි දැන් මේ දර්ශන කීපයකින්ම එළඹෙන පවතින ධර්මතාවයන් පිළිබඳව කිසියම් ආකාරයක වැටහීමක් ලබන්න පුළුවන් වුණා. ඒක අසම්පූර්ණ වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණ කරගැනීමේ අයිතිය හැකියාව තමන් සතුයි. මේ කතට විමසලා කල්පනා කරලා නැවත නැවත අහලා ඒ කටයුතු, ඒ දහම තමන්ගේ දහමක් බවට පත් කර ගැනීම තමන්ට අයිති. දැන් අපි ඒ ධර්මතාවයම තවදුරටත් අපට දැනෙන තේරෙන විදිහෙන් විමසා බලලා ඒක හඳුනාගන්නේ කොහොමද, එතනින් වෙන්නේ මොකක්ද, ඒ තුළ සිදුවෙන වැරද්ද මොකක්ද, ඒ වැරද්දට නොගිහින් නිවැරදි වෙන්නේ කොහොමද, නිවැරදි වීම තුළ වෙන ප්‍රතිඵලය මොනවද කියලා ටිකක් අපි බලන්නවා. දැන් අපි මෙහෙම හිතන්න, දැන් අපි ටිකක් අපි ආධ්‍යාත්මික අරමුණු කීපයක් නිදර්ශනයට අරගෙන බලමු. අපිට පුළුවන්කම තියෙනවා ඇස් දෙකින් දකිනවා වගේම මන ආයතනයනුත් ඒ කාර්යම කරන්න. ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින් මේ ආයතන පහින්ම කරන කාර්ය වර එක සිටින් කරනවා. රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ විඳිනවා, රස ලබනවා, පහස ලබනවා මන ආයතනයෙන්. සාමාන්‍ය සිදුවීමක්. අපිට දැන් මෙන්න මේක තමයි හුඟක් දුරට ප්‍රයෝජනෙට ගන්න ඕන කරන දේ. දැන් අපි ටිකක් ඒ විදිහේ අරමුණු කීපයක් විමසලා බැලුවොත් තමයි මේ කියපු දේ හුඟක් දුරට වටහා ගන්න පුළුවන් වෙන්නේ. මොකද එතන තමයි මාර කියපු චතුරාර්ය සත්‍යයේ මතුවෙන්න ඕන, පටිච්ච සමුප්පාද ධර්මයේ මතුවෙන්න ඕන, රාග දේශ මොහ අවිද්‍යාව ප්‍රමුඛ සියලු ධර්මයන් දුරු වෙනවා පේන්න ඕන. ඒ ටික හම්බ වෙන්නත් ඕන එතන. ඊළඟට අන්ත, අතීතාන්තයේ අනාගතාන්තයට නොඇටි වර්තමානයේ තුල දැකීම, මෙදුම් පිළිවෙත හම්බ වෙන්න ඕන. ඒ වගේම ඇත නැත යන අන්තයෙන් මිදෙන සාස්වත උච්චේ දෘෂ්ටියෙන් මිදෙන තැන මෙතනදිම අපි අත්දකින්න ඕන. අපිට පුළුවන් මේ ටික කරන්න. තමන්ට පුළුවන් නම් ඒ මනෝමය අරමුණක් සිහිකොට බලන්න. දැන් බලන්න මේ හැම කෙනෙක්ම කයි දෙකයි තුනයි හතරයි පහයි කියලා ඇහැට හෝ කනට හෝ ඇහැට ගැටෙන අරමුණු කීපයක් වටපිටාව බලලා හඳුන ගන්න. අරමුණු පහක් පිළිවෙලින් හඳුන ගන්න. හඳුනගෙන දැන් ඇස් දෙක කියලා අපි දැන් ඔන්න සිහි කරමු පළවෙනි එක. දැන් බලන්න ඇහැට පෙනුනා වගේම යමක් පෙනෙන බවක් තියෙනවද? පෙනෙන බවක් තියෙනවා. අර මම කියපු යං සංජානාතං විතක්කේති යං විතක්කේති තං විජානාත කියන තැන අනුමාන තරමකින් හෝ දැනගන්න උත්සාහවත් වෙන්න මෙතන. පෙනෙන යමක් තියෙනවා. ඊළඟට මේ අහවල් දෙන්නේ කියන කල්පනාවක් වෙන බවක් තියෙනවා. ඔව් මේ අහවල් දෙයමයි කියලා දැනගන්න බවක් තියෙනවා. ඒ තුමු දැන් වටාපත කියලා මේ හා සමාන යමක් ලැබිලා පේනවා දැන් ඔන්න. ඒකට කියමු සංඥාව කියලා. මේක පේනකොටම මේ වටාපත කියන අදහස උපදිනවා. දැන් දැන ගැනීම වෙන වටාපතක්. වටාපතක් දැනගත්තා. ඊළඟට දෙවෙනි අරමුණක් සිහියට ගන්න. පෙනෙන යමක් තියෙනවා. ඒ හවල් දෙයි කියලා හිතන යම් අවස්ථාවක් තියෙනවා. ඒ එකමයි කියලා දැනගන්න බවක් තියෙනවා. ඒ විදිහින් අනිත් අරමුණු ටිකත් බලන්න. පෙනෙන යමක් තියෙනවා. හිතට පෙනෙන යමක් තියෙනවා. ඒක පෙනෙනකොට මේ හවල් දෙය කියලා සිහි වෙන බවක් තියෙනවා. නම සිහි වෙන බවක් තියෙනවා. ඒ ඒකමයි කියලා දැනගන්න බවක් තියෙනවා. දැන් අරමුණු පහම බැලුවා. හොඳයි. දැන් මෙන්න මේ ටික හොඳට දැක්කනම් තේරෙනවා නම් මේ ඊළඟට කියන ටික ගොඩක් ලේසි සරලයි. දැන් බලන්න ආපහුවත් පළවෙනි තැනට යමු. අපි වටාපත කියලා ගත්ත තැන බලමු. පෙනෙනවා. වටාපත කියන සිහි කිරීම එනවා. වටාපත කියන දැන ගැනීම එනවා. වටාපත කියලා දැනගන්න. දැන් S2 පියාගෙන දැන් මොකද්ද ඉපදෙලා තියෙන ආයතනය? මන ආයතනය. මන ආයතනේ ධම්මා ආයතනේ ගැටලා මනෝ විඥානේ ඉපදෙලා මේ හේතු ඇති කල්හි දැන් දැනගැනීමක් තියෙනවා. වටාපත. වටාපත කියන දැනගැනීම තියෙනවා. දැන් මේ දැනගැනීම ට සාපේක්ෂකව වටාපතක් කියලා දැනගත්තා. දැනගැනීම ඇති වුණේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා නොබැලුවොත් ඔන්න වටාපතට සාපේක්ෂකව නැවත නැවත විතර්ක කරන බවක්. රූප විතක්ක, රූප විචාර, රූප තණ්හා. ඒ රූපේ පිළිබඳව හිතන සිහි කරන බවක් තියෙනවා. ඒ වටාපත ආමුදුරුවන්ගේ. ඒ වටාපත දැන් දිරලා නැත්නම් ඒ වටාපත ලස්සනයි. වටාපතක් අරගන්න, වටාපතක් පූජා කරන්න. එහෙම නැත්නම් අතීතයේ පූජා කරපු එකක් පිළිබඳව. අතීතයේ වටාපතක් කඩලා බිඳලා දාපු වරකම් කරපු එකක්. මේ ආදී නොයෙක් දේවල් සිහි වෙන්න පුළුවන් ඉඩ තියෙනවා නේද? ඔය අරමුණට සාපේක්ෂව. දැන් වටාපත කියන දැනගැනීම ඇතිකල්හි මන ආයතනයම නැවත නැවත පහළ වෙමින් නොඑක් විදිහේ කුසල අකුසල කර්ම ක්ලේශ හට ගන්න ඉඩ තියෙනවා බව පේනවද? ඊළඟට ඒ විතරක් නෙමෙයි. ආපහු එහෙ උපද්දවන්න. දැන් අපි ඊයේ පෙරේද ඉගෙන ගත්තා හැය ඉපදීම කියන්නේ දුකේ ඉපදීම කියලා. යෝ භික්ඛවේ චක්ඛුං උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ රෝගානං තිති ජරා මරණස්ස පාතු භාවෝ කියලා ඉගෙන ගත්තා. එහේ උපදිනවා කියලා කියන්නේ දුක උපදිනවා, ජරා මරණේ පහළ වෙනවා. එහේ උපන්නොත් දුකයි උපදින්නේ. දැන් ඔය වටහපත කියන දැනගැනීම ඇති වුණාම වටහපත හාමුදුරු ළඟ තියෙන්නේ. එහෙම සිහි වෙනකොට මෙහෙ අරින්නේ නැද්ද වටහපත බලන්න? වටාපත බලන්න එහෙ අරින්නේ නැද්ද? දැන් එහෙ උපදින්න හේතුව කර්මයේ උනේ මොකද්ද? එහෙ උපදින්නත් හේතුව හැදුණා නේද මෙතන? මේ වටාපත තියෙන්නේ හාමුදුරු ළඟ. දැන් හාමුදුරුවන්ව බලන්න, වටාපත බලන්න. තවත් ආයතනයක් උපදින්න ඉඩ තියෙනවා. ඉවරයක් නෑ. ඇහැට ඇරුණාමත් පේනවා වටාපිටක් තියෙනවා. මේක බලන්නත් ඕන ගිහිල්ලා අල්ලලා බලන්න ඕන මොනවද කියලා, මොන වෙන්න හදලා තියෙන්නේ කියලා. දැන් කයත් උපදිනවා, කයත් නැගිටවාගෙන එනවා. අතින් අල්ලලා බලනවා, අභවතාවක් කාය ආයතන උපදිනවා. මේ විදිහින් නැවත නැවත අර ආයතනයක් උපදිනවා කිව්වේ දුක උපදිනවා කියන එකනේ. දැන් බලන්න නැවත නැවත දුක උපදින්න වැඩපිළිවෙල සකස් වෙනවා මේ දැනගැනීමට සාපේක්ෂව. දැන් මොන දැනගැනීමේ තියෙන වැරද්ද මේ අපි දැන් ඉස්සෙල්ලා කතා කරන්නේ. වටාපත කියන දැනගැනීමට ආවහම දැන් අනිත් අරමුණු ටිකත් ඒ විදිහම බලන්න ඔය අතරේ. ඒ දැනගැනීමට සාපේක්ෂව මොනවද ඉන්න පුළුවන්? කර්ම ක්ලේශ. අනිවාර්යයෙන්ම මේ හැම එකකින්ම මෙහාට පැනනොත් කුසල් හෝ අකුසල් හෝ කර්ම හෝ ක්ලේශ හෝ තැනකට වැටෙනවාමයි. නොවැටි ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒ අරමුණ ඒ නිමිත්ත ඇසුරු කළොත් කර්ම ක්ලේශ වලට කුසල් අකුසල් වලට නොවැටි ඉන්න පුළුවන්ද බලන්න. ඉඩක් නැහැ. එක්ක පුඤ්ඤාවි සංඛාර පහල කර ගන්න වෙනවා, එක්ක අපුඤ්ඤාවි සංඛාර පහල කර ගන්න වෙනවා. පුඤ්ඤාවි සංඛාර පහල කරන්න වෙනවා, එක්ක අපුඤ්ඤාවි සංඛාර. අපි හිතමු අපි දැනගත්තේ මලක් කියලා. මල කඩලා බුදුහාමුදුරුවන්ට පූජා කරන්න ඕන කියලා හිතනවා. මම මේ වගේ මල් කොච්චර බුදුහාමුදුරුවන්ට පූජා කරලා තියෙනවද කියලා හිතනවා. මේ මේ මල ලස්සනයි, මේ මල් ඇත්තක් අපේ ගෙදරත් හිටව ගන්න නැත්තම් මේ ඉතක් කඩාගෙන හොරකම් කරගෙන හරියන්නේ නැත්නම් හොඳයි කියලා හිතන්න පුළුවන්. අකුසලයේ ජීවිත පුළුවන්. එහෙම නැත්නම් පෙර කළ කර්මයක්. මේ මල දකින්නකොටම මේ මලක් හොරකම් කරපු බවක් හෝ මේ මලක් පූජා කරපු බවක් හෝ සිහි වෙන්න පුළුවන්. දැන් කුසල අකුසල කර්ම ක්ලේශ මේ අරමුණට සාපේක්ෂව උපදිනවා නේද කියන එකට සැකයක් තියෙන බෑ. මේ කියන තැන තේරෙනවා නම්, වැටහෙනවා නම්, බලනවා නම් මේ අරමුණට මේ නිමිත්තට සාපේක්ෂව ඒකාන්තයෙන් මෙතනින් ගැලවිලා යන්න ඉඩක් නෑ. කොයි අතට බැලුවත් කර්ම ක්ලේශ වලට ගිහින් කුසල් වෙන්න පුළුවන්, කුසල් වෙන්න පින් වෙන්න පුළුවන්, පව් වෙන්න පුළුවන්. දැන් පැහැදිලිනේ. දැන් ඊළඟට බලන්න පටිසම්පාදය අවිජ්ජාපච්චය සංඛාරා. පුඤ්ඤාපි සංඛාරා, අපුඤ්ඤාපි සංඛාරා, අනිච්ඡාපි සංඛාරා, ත්‍රිවිධ සංඛාරේන අවිද්‍යාව ප්‍රත්‍ය. දැන් ඔබට තේරෙනවානේ මේ මල පූජා කරන්න හිතුනොත්, වටාපත පූජා කරන්න හිතුනොත්, අතීතයේ කළ පූජාවක් ගැන වුණොත්, දැන් මොරසම් කරන්න හිතුනොත්, කඩලා දාන්න ඕන කියලා හිතුනොත්, ඒ කුසලය හෝ අකුසලය එන හෝ පව හෝ එනවා නම් අනිවාර්යයෙන්ම එන්න ඕන අවිද්‍යාව ප්‍රත්‍ය වෙලානේ. දැන් ඔබට පින පව කුසලය අකුසලය මෙතන පහළ වෙනවා, කර්ම ක්ලේශ පහළ වෙනවා කියලා තේරෙනවා නම් අනුමාන දැනුමක් ඔබට තියෙනවා. එහෙනම් අවිද්‍යාව ඉදිලා ඇති මෙතන. මොකක්ද අවිද්‍යාව? අවිද්‍යාව ප්‍රත්‍යෙන්නේ මේ මේ සංඛාර පහළ වෙන්නේ. එහෙනම් මොකක්ද අවිද්‍යාව මෙතන තියෙන්න ඕන? දැන් මොන ටිකක් හිතන්න බලන්න අවිද්‍යාව මොකද්ද කියලා. මොකක්ද අවිද්‍යාව කියන්නේ? මොකක්ද අවිද්‍යාව? කුමකට සාපේක්ෂකවද දැන් කුසල අකුසල කර්ම ක්ලේශ පහළ වෙන්නේ? වටාපත කියන දැනගැනීමට සාපේක්ෂ, මල කියන දැනගැනීමට සාපේක්ෂ. දැන් බලන්න එහෙනම් වෙනමකුත් නෑ මෙතන. එහෙනම් මල කියලා දැනගැනීමේ, වටාපත කියලා දැනගැනීමේ දෝෂයක් තියෙන්න ඕන. එතන වෙන්න ඕන අවිද්‍යාව ඉදලා තියෙන. වැරදි දැකීම එතන යන්න ඕන. දැන් බලන්න එතන තියෙන වැරදි දැකීම මොකද්ද කියලා. එහෙම වැරදි දැකීමක් එතන පේනවද තියෙනවද කියලා. නැවතිලා අරමුණ නතර කරගෙන බලන්න මොකද්ද මෙතන තියෙන්නේ. මොන වගේ වැරද්දක්ද තියෙන්නේ කියලා බලන්න. පෙනෙන්නේ මොකක්ද? හිතලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න. අර කන්නාඩි ළඟදී අපි කිව්වේ කෙනෙන්නේ මොකක්ද? මොකක් කියලාද හිතාගෙන තියෙන්නේ? පෙනෙන දේ ගැනද හිතලා තියෙන්නේ? නොපෙනෙන නැති දෙයක් ගැනද හිතලා තියෙන්නේ කන්නාඩි ළඟදී? නැති දෙයක්. එහෙනම් දැන් ඔතන වටහපතක් වෙන දැනගැනීමට මලක් කියලා දැනගැනීමට ඇවිල්ලා තියෙන්නේ. ඒ සිද්ධිය මොතන නැද්ද? ලෝකේ වටහපත කියලා මලක් කියලා යම් සම්මතයක් පනවනවා නම් ඒක සතර මහා ධාතුවට ධාතුවෙන් හටගත් දෙයකටයි ඒ පැනවීම ලෝකෙ තියෙනවා නම් තියෙන්නේ. දැන් ඔය පෙනෙන දේ ධාතුවෙන් හටගත් එකක්ද? ධාතුවට ඔය තියෙන්නේ. එහෙනම් ධාතුවට පනවන නම සම්මතය උතන අනවලා තියෙනවා නම් හරිද වැරදිද? එනවන හඳුනගන්න වැරද්ද. ප්‍රතිබිම්බය ළඟ රූපයයි කියලා හිතාගත්තොත් අපි වැරද්ද හඳුනගත්තා. දැන් මෙතනත් ප්‍රතිබිම්බයක් වගේම නේද? ඒ බඳු තැනක අපි අදහස වෙලා තියෙන අපේ කල්පනාව මේ ලෝකෙ කොහේරි පිටිච්ච මලක් ගැන කල්පොල වලින් ඉරට වලින් නූල් වලින් ලීමිටකින් හැදිච්ච ධාතුවෙන් හටගත් රූපයක් පිළිබඳවයි කල්පනාව. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? පෙනෙන ධර්මතාවය මොනවද? නාමද රූපද? රූප නාම. ඔයදින් රූප නැත්තම් නාම නැති. පෙනෙන්නේ නාම ධර්ම. දැන් අපි හිතාගෙන තියෙන මොකක් ගැනද? රූපයක් ගැන. දැන් නාමය රූපය දෙක එකතු කරලා නැද්ද? තියෙන්නේ නාමය උනාට හිතලා තියෙන්නේ රූපය ගැන. දැන් මේ චින්තනය තුළ මේ සිතීම තුළ නාම රූප දෙක එකතු වෙලා නේද? නාම රූප පච්චයද විඥාන? නාම රූප පච්චය විඥානම් නේද? දැන් දැනගැනීමට මේ හේතු දෙකම එකතු කරගෙන තියෙනව නේද? වටාපත කියන දැනගැනීම නේ විඥාණය. විඥාණය ආවේ කොහොමද? නාම රූප දෙක. එතකොට ඉදිරියේ තිබුණේ නාම ධර්ම ටික. ඒකට අපි එකතු කළා මේක මේ අරියේ තියෙන එක කියලා. රූපේ පිටිය. දැන් තේරෙනවද අවිද්‍යාවත් යෙදලා තියෙනවා කියලා? පෙනෙන දේ ඇත්ත නොදැක නොදැකපු බවක් තියෙනවා. පෙනෙන දේ ඇත්ත මොකක්ද? පෙනෙන දේ අනිකක්. අපි හිතාගත්තේ සිහි කරගත්තේ තව දැන් අපි කුසල් ලකුසල් කර්ම ක්ලේශ වලට ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ වැරද්ද නිසා. අවිද්‍යාව නිසායි, අවිද්‍යාව යෙදිලයි අපි අර පඹේ කියන කිව්වේ. පඹේ කැටි තැනයි පුද්ගලයෙකු නිර්මාණය වුනේ. පුද්ගල සංකල්පයක් වන්නේ පුද්ගලයන් සාපේක්ෂවයි අර දර්ශනවාද ඔක්කොම ගොඩ නැගුණේ. දැන් මෙතන අපි ඒ උපමාවම ගලප ගන්න ඕනේ. දැන් පෙනෙන දේ මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු ඇති කල්ලි දැන ගැනීම. පඹේක් වගේ. ඒත් අපි පඹේක් ඇති තැන භෞතික වූ වස්තුවක් පිළිබඳව සංකල්පයක්, දෘෂ්ටිමය සංකල්පයක් උපදවගෙන තියෙනවා. මේ මලක් කියලා. මේ වටාපතක් කියලා. මේ සීකිරීම, මේ දැනගැනීම භෞතික වූවක් පිළිබඳව. දැන් අපි නැති තැන හමු නොවුණු දෙයක් පිළිබඳව තමයි අපි දැන් දැන් පඹයයි නැතර මිනිසියෙක් කියලා හිතාගත්තා. දැන් මෙතන පහළ වෙලා තියෙන්නේ නාම ධර්ම ටික. දැන් අපි රූපයක් ගැන හිතින් හදාගෙන තියෙනවා. තඹේ කැටි තන මිනිසෙක් හදාගත්තා. දැන් බලන්න අපි කිව්වා තඹය බඹය හැටියට නොදන්නාකම සමානයි අවිද්‍යාව. තඹේ කැටි තන මිනිසෙක් කියලා අදහසක් ඇති කර ගැනීම සමානයි මිත්‍යා දෘෂ්ටියට. දැන් බලන්න පහළ වෙලා තියෙන මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝ විඥාන ධාතුව ඇතිකල්ලි දැන ගැනීමක් කියලා ඒ ධර්මතාව ටික දන්නේ නැහනේ. එතන නොදන්නාකමක් තියෙනවනේ. ඒ දැන් පහළ වෙලා තියෙන මෙන්න මේ ධර්මතාව ටිකයි කියලා දන්නවනම් මේ ලෝකෙ කොහෙවත් තියෙන රූපයක් ගැන සීකර ගන්න නැහැනේ. මෙතන ඇත්ත දැකිනේ. මෙතන ඇත්ත නොදකින තැන මොකක්ද උනේ? නැති දෙයක් ගැන, මෙතන නැති ධර්මයක් ගැන සීකර ගන්න. භෞතික ලෝකයේ තියෙන රූපයක් ගැන සීකරගෙන දැනගෙන ඉන්නවා. දැන් ඔන්න හිමින් සරේ බලන්න අර අරමුණු පහත් එක්කම මේ එහෙම බවක් තියෙනවද කියලා. පෙනෙන්නේ මොකද්ද? හිතන්නේ මොකද්ද? දැන් මේ විදිහේ වැරදි විදිහට මෙබඳු සංකල්පයක් උපදින්න හේතුව මොකද්ද? ඇත්ත ඇතිසතිය නොදැකීම. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු ඇතිතන දැනගැනීමක් තියෙනවා. දැනගැනීම මාත්‍රයක් තියෙනවා. දැනගැනීම මාත්‍රයක් තියෙනවා. ඒක භෞතික වූවක් නෙවෙයි. එහෙනම් මේ හේතු ඇතිතන හටගන්න දැනගැනීම මාත්‍රේ හේතු නැති වෙනකොට නැති වෙන වහා බිඳෙන ධර්මතාවයක් ඇතිතන. මේ ඇත්ත ඇති සතිය නොදකින බව නිසා මේ ලෝකෙ කොහේ හරි තියෙන දෙයක් සීකරගෙන තියෙනවා නේද? දැන් ඔන්න ඊළඟට අන්තය හම්බ වෙනවා අපිට. මොකද්ද? දැන් වර්තමානයේ මොකක්ද? වර්තමානයේ යම් ධර්මතාව ටිකක් හටගෙන තියෙනවා. දැන් බලන්න අපරු මන ආයතනේ, ධම්ම ආයතනේ, මනෝ විඥානයේ ඇති කල්හි දැන ගැනීමක් තියෙනවා. ඔය පෙනෙන, ඔය හටගත් ධර්මතාවාටික වර්තමාන. දැන් මේ මොහොතේ හටගත්තේ. මේ මොහොතේ හටගත්තේ. දැන් ඔතන හටගත් ධර්මතාව එකක්වත් අතීතයට අයිති නෑ. මන ආයතනයක් දැන්, ධම්ම ආයතනයක් දැන්, මනෝ විඥානයක් දැන්, දැන ගැනීමක් දැන්. වර්තමාන. වර්තමානයේ ඇත්ත ඇති සැටියෙන් නොදකින තැන සිත සිහිය අවධානයේ යොමු වුණේ කොහාටද? අතීතයට. දැන් එහේ ඇරලා මේක බලලා එහේ පියාගත්තා. එහේ පියාගෙන ඔය මන ආයතනය දකිනකොට එහෙන් දුටු අවස්ථාව අතීතයි. මරිලනේ. දැන් ඒ වුණාට දැන් සිහි කරගන්නේ මොකක්ද? අතහැරිලා ගිය මරිච්ච අතීතේ. බලන්න මේ ඇත්තත් එහෙම දිනවද කියලා. දැන් හටගෙන තියෙන ධර්මතා ටික නාම සිතුවි. චිත්තජයසික ධර්ම ටික. මන ආයතන, ධම්ම ආයතන, මනෝ විඥානේ, මනෝ දැනගනි. දැන් සිහිය සිත අවධානය යොමු කරලා තියෙන්නේ ඇහැට ගැටුණු එහෙන් දැක්ක ඇහැට පෙනුණු රූපයක් පිළිබඳව. දැන් හිත ඇසුරු කරලා තියෙන්නේ අතීතය. අතීත ආශ්‍රවයක්. අතීතයේ තියෙනවනේ මේ අතීත ඇසුරක් සිහි කරලා තියෙන්නේ. දැන් වටාපත කියලා මල කියලා අතීතයේ අසුරු වෙනකොටම, අතීතයේ අරමුණු වෙනකොටම අපිට හැමතිස්සම වර්තමානයේ ඇත්ත වෙහිනවා. හිත මෙහි මෙහෙට යනවා. වර්තමානයේ ඇත්ත පේන්නේ, නිවන පේන්නේ නැහැ. හැමතිස්සම නිවන මේ ළඟ. අතහැරෙනවා. මල කියලා, වටාපත කියලා අපි අල්ලගත්තේ අතීතේ. අතීතාසරය. බලන්න ඒ ටිකක් තේරෙනවා කියලා. දැන් තියෙන්නේ මොකක්ද? හිතාගත්තේ කොහේ තියෙන්නේ මොකක්ද? දැන් පේන එකක් නෙවෙයි, අත් ඉස්සලා දැක. ඇහැ පියන්නේ ඉස්සලා දැක්ක එකක් නෙවෙයි. සිහි කරගත්. එතකොට ඒක අතීතයි. එහෙනම් දැන් වර්තමානයේ නේ අතීතයට හිත අතීත අරමුණ අතීත ඇසුරකට තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට නැති දෙයක් ගැනයි එහෙනම් අවිද්‍යාව යෙදিলা මිත්‍යා දෘෂ්ටි යෙදিলা ඊළඟට අතීත අන්තයේ ඇසුරු කොට පවතින වර්තමානයේ ඇත්ත දැකලා දැන් බලන්නේ ඒක ඇත්ත දහම. දැන් අපි තේරුම් ගත්තොත් මෙන්න මේ මන ආයතනයක් ධම්මා ආයතනයක් මනෝ විඥානයක් ඇතිකල්හි මෙබඳු දැන ගැනීමක්. එතකොට මේ හේතුවත් ඵලයක් එකම වර්තමානයේ දැන් මේ මොහොතේ හටගත්ත ධර්ම. ඔන්න අපි නිහඬව ඇත්ත දකිනවා කියලා හිතන්නේ. දකිනකොටම දකිනවා දැන් මේ වර්තමානයේ මේ හේතු හටගත්තා. මේ හේතු අනිත්‍යයි අර දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි පහ වෙනස් වෙන ධර්මතාව කියලා අපි මනස්කාරයක් තියෙනවා වෙනේ කිරීමක් තියෙනවා. එහෙම හිටියොත් අපට පේන්නේම මේ හටගත් දේ හටගත් හැම නිරුදේන යම් කිසි සමුදේ ධම්මං සම්බන්තන් නිරෝධං. මොහොතකටම පුළුවන් වුණොත් බලන්න මේ හටගත් දේ හටගත් හැම නිරුදේනවා කියන. දැන් ඔන්න අපට පුළුවන් ඒ ටික නැතත් මෙහෙම බලන්න. ඉතින් වර්තමානයේ තුල හටගත් දේ තුල අපිට වර්තමානයේම දකින්න අපි දක්ෂ නැහෙනේ. අපිට තාම පේන්නේ මේ වටාපත මේ මලක් කියන අතීත ඇසුරමයි අතීතයේ පිළිබඳව දැනගැනීමක්මයි ඇති වෙන්නේ. කමක් නැහැ. මෙතනින් එහාට අපිට හදන්න පුළුවන්. ඔන්න බලන්න දැන් පටිච්චසමුප්පාදය. කොහොමද? පෙර අවිද්‍යා සංඛාරය නිසා ඇහැට රූපය ගැටිලා දැකීමක් වෙනකොට ඇහත් රූපයක් වෙන වෙනකොට ඒ දැකීම නිරුද්ධ වුණා කියලා දකින්න නොවන නොයදුන නිසා පෙර අවිද්‍යාවෙන් ඇති කරගත්ත රැස්කිරීම සංඛාරය නිසා දැන් මේ දැනගැනීම දැන් මේ ආයතනෙ උපන්නා. පෙර අවිද්‍යා සංඛාරය නිසා දැන් හටගත්තා. කියන්නේ දැන් දැන ගැනීම මලක් කියලා දැන ගැනීම වටාපිට කියලා දැන ගැනීමක් දැන් ඉබේ හටගත්තා නෙමෙයි. පෙර අවිද්‍යාවෙන් රැස්කල එකක් නේ දැන් නෙමෙයි මේ විපාකයට ආවේ. එහෙනම් ඔන්න දැන් අපි දකිනවා පෙර අවිද්‍යා සංඛාරය නිසා දැන් හටගත්තා කියලා දකිනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. පෙර අවිද්‍යාව නිසා අවිද්‍යා සංඛාරය නිසා දැන් හටගත්තා. දැන් මේ හටගත් ධර්මයන් තුලත් අවිද්‍යා සංඛාරයෙම යෙදුනොත් ඇත්ත ඇදි සැටියෙන් නොබැලුවොත් විඥාන පත්‍ය නාම රූප නාම රූපයෙන් සලආත්ම සලආත්ම පත්‍යෙන් පස්ස පස්ස පත්‍ය වේදනා මේ දුකේ ඇතිවීම දිගින් දිගටම සිද්ධ වෙනවා. හොඳයි පෙර අවිද්‍යා සංඛාරය නිසා දැන් හටගත්තා. දැන් මේ ආයතනය උපන්නා මන ආයතනේ ධම්ම ආයතනේ මනෝ විඥානේ දැන ගැනීමක් ඇති වුණා. පෙර අවිද්‍යා සංඛාරය නිසා. හැබැයි දැන් අවිද්‍යා සංඛාරය නොයදුන. දැන් ඇත්ත ඇති සැටියෙන් බැලුවොත් මේ හේතුවත් ඵලයක් මෙතනම බව බලන්න පුරුදු කළොත්. දැන් අවිද්‍යා සංඛාරය නොයදුනොත් මොකද වෙන්නේ? අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයි සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධයි විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයි නාම රූප නිරෝධයෙන් සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් මේ සියල්ලේම නිරෝධය බලන්න පුළුවන්. ඔන්න නුවණ නැත්තා ටිකක් විමසලා බැලුවොත් මේක පේනවා. පෙර තණ්හාවෙන් අවිද්‍යාවෙන් රැස්වෙච්ච නිසා දැන් මලක් කියන දැනගැනීමකට වටාපිට කියන දැනගැනීමකට ආවා. එතකොට මේ දැනගැනීම නිකන් හටගත්ත නෙමෙයි පෙර නිරෝධේ නොදැක්ක නිසා. දැන් මේ හටගත්ත දැනගැනීම මේ හේතු නිසා හටගත්ත මේ හේතු නිරුද්ධ වෙනකොට මෙතනම නිරුද්ධ වෙනවා කියලා බලාගත්තොත් අනාගතයට යන්නෙත් නෑ. වර්තමානයේ තුල අවිද්‍යාව නොයදුණු නිසා ඉදිරියට හට ගැනීමත් නැතුව යන. එහෙනම් දැන් ඊට වඩා ගැන කතා කරන්න වෙලාව මදි. ඊට ටිකක් බලමු. දවල් කාලෙන් පස්සේ කතා කරන්න. ඉතින් මේ පිළිබඳව නැවත නැවත මෙහෙය කරන්න, සීකරන්න, කතා කරන්න, සාකච්ඡා කරන්න, නැවත නැවත අහන්න අමාරුයි කියලා අතාරින්න බෑ. අපි ගහකින් ගෙඩියක් කඩා ගන්න ගියාම අපේ අත දිග මදි නම් උඩ පැනලා බලනවා. එහෙමත් බැරි නම් මොකක් හරි තව උපකරණයක් පුටුවක් බංකුවක් ඉලිමකක් මොන හරි තියාගෙන අවස්ථාවී කරගන්නවා. එහෙමත් නැත් බැරි නම් කෝටුවක් පිටක් අරගෙන අවස්ථාවී කරගන්නවා. ඒ වගේ අපිට යමක් ධාලේ කරගන්න අපේ නුවණේ යම් අඩුවක් තියෙනවා නම් එහෙනම් අපිට ඊළඟට තියෙනවා ඒ සඳහා පිළියම්. ඒක වැඩි කරගන්න. ඒක දියුණු කරගන්න. ඉතින් කොහොම හරි මේ කාර්ය කල යුතුයි, මේ ටික හඳුනාගත යුතුයි කියන ශ්‍රද්ධාව ඕනකමත් හරින්න එපා. ඒ ඕනකම එකමත් නැතුව නැවත නැවත අහන්න. නැවත නැවත අහනකොට මේ අමාරුයි කියලා දැනෙන දේ පහසු වූවක් සරල වූවක් මෙසේ දැනෙන්න පුළුවන්. එනිසා ඒ අසීමිත ශ්‍රද්ධාවෙන් දුක ගෙවෙන, සසර ගෙවෙන ඒ තුන් ධර්මයේ ප්‍රසාදයෙන් නැවත නැවත කටයුතු කරන්න අධිෂ්ඨාන කරගෙන සිහියෙන් නුවණින් කටයුතු කරන්න ඒ සඳහා සියලු මාර භූත බාධක දුරු වී සත්‍ය ධර්මයේ ප්‍රසක් වේවා, අවබෝධ වේවා, ප්‍රාර්ථනා කරමි.